රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඒ යුගයේ තුල පරිවර්තනයක් අවශ්‍ය බවයි මා දැඩි ලෙස විශ්වාස කරන්නේ. තර්කයක් ඉදිරිපත් කරනවා මේ විධායක ජනාධිපති ධූරය තිබුණු නිසා තමයි අවුරුදු 26ක යුද්ධය දිනන්න පුළුවන් වුණේ කියලා. ඒ මත තවදුරටත් විධායක ජනාධිපති ධූරය පවත්වා ගැනීමට අදහස් කරනවා නම් ගරු කතානායකතුමනි, එයින් හැඟී යන්නේ අනාගතයේ යුද්ධයක් බලාපොරොත්තු වෙනවාද කියන කාරණාවයි මම විශේෂයෙන්ම මෙහිදී අහන ප්‍රශ්නය. අපි සත්‍ය පිළිගන්න ඕන. අපේ රටේ බුද්ධිමතුන් උගතුන් ආණ්ඩුක්‍රම විශාරදීන් ඒ වගේ මේ උත්තරීතර සභාව මේ සියල්ල එක් වෙලා ඒ කළ යුතු වෙනස්කම් සඳහා අවශ්‍ය පියවර ගැනීමයි වඩාත්ම වැදගත් වෙන්නේ.
විධායක ජනාධිපති ධුරය අහුසි කරන්නා වූද මනාප චන්ද්‍රකම ඉවත් කර ජනතා නියෝජනය සාධාරණව පිළිඹු කරන්නා වූ මැතිවරණ ක්‍රමයක් සහතික කරන්නා වූද සියලු පුරවැසියන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ශක්තිමත් කරන්නා වූද ජාතික ප්‍රශ්නයට ව්‍යවස්ථාමය විසඳුමක් සපයන්නා වූද නීතිය ආධිපත්‍යයට ගරු කරන දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කරන්නා වූද ජනතාවගේ මූලික අයිතීන් හා නිදහස් මගින් මානව අභිමානය තහවුරු කරන්නා වූද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය මතුවී ඇති හේඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය යනුවෙන් හැඳුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාවක් තිබිය යුතුයයි මෙහි පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.
සතියක් ගෙවිලා මීළඟ සතිය ආරම්භ වෙද්දී ශ්‍රී ලංකාවේ තතුවිත්ති ටිකක් වෙනස් ආකාරයකට අපිට අහන්නට ලැබෙන්නේ පසුගිය සති කිහිපය හා සංසන්දනය කරනකොට. සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී සංජීව එද්‍රිමාන්න අද දවසේදීත් සූදානමින් සිටිනවා මේ පිළිබඳව සවිස්තරාත්මකව අපිට තොරතුරු වාර්තාකරණය සිදු කරන්නට. ශ්‍රී ලංකාවේ සිට සංජීව, ඔබට ආයුබෝවන්. අපි ටික කාලයකට පස්සේ තමයි හමු වෙන්නේ නේද?
ඔව්, බොහොම දීර්ඝ නිවාඩුවක් මම නෙවෙයි දිලුක්ති අරගත්ත, ඒක නිසා තමයි මේ හමු වෙන්නේ.
නමුත් ශ්‍රී ලංකාවේ තතුවිත්ති වාර්තාකරණයේ දිගටම ඔබ නියැලුණා. ශ්‍රී ලංකාවේ තතුවිත්ති ඔස්ට්‍රේලියාවේ සිටින අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට ඔබ වාර්තා කළා. මේ සතිය වෙනකොට අපිට දේශපාලනික පැත්තෙන් ටිකක් වෙනස් ආකාරයේ තතුවිත්ති කිහිපයක් කතා බහ කරන්නට තියෙනවා. විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්තියට වසරක් සැපිරීම, නව ආණ්ඩුවට වසරක් සැපිරීම, එවැගේම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ සම්බන්ධ විශාල කතාබහක් ශ්‍රී ලංකාවේ ඇති වෙලා තියෙනවා. මේ සිදුවීම් බොහොමයක්ම එකිනෙකට සම්බන්ධ වූ සිදුවීම්. එනිසා සංජීව, මම කැමති මුලින්ම ආරම්භ කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති පදවියට වසරක් සැපිරීම සහ නවරජයට වසරක් සැපිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබුණු උණුසුම්කාරී වාතාවරණය, විවිධ දේශපාලනික මතිමතාන්තර අපිට මේ සම්බන්ධයෙන් අහන්නට ලැබුණා. මම එතනින් කතාව පටන් ගන්නට කැමති.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පළමු අවුරුද්ද පිළිබඳව ලොකු සමාජ කතිකාවතක් නිර්මාණය වුණා. ඔබ කිව්වා වගේ ඔවුන්ගේ මතය තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කළා, අපි නීති ආධිපත්‍ය යළි තහවුරු කළා, අපි සාධාරණ සමාජයක් යථා ස්ථාපනය කළා. ඒ තමයි ආණ්ඩු හිතවාදීන් මේ අවුරුද්දට දෙන අර්ථකථන. මං කැමති යම් යම් කාරණා කීපයක් ඔබත් එක්ක කතා කරන්න. එක පැත්තකින් පසුගිය යුගයේ තුන සිදුණු යම් යම් දූෂණ අක්‍රමිකතා හොයන්න කොමිසම් සභා කිහිපයක් පිහිටෙව්වා. ඒ වගේම රාජ්‍ය සේවා කොමිසම් සභාව, අධිකරණ සේවා කොමිසම් සභාව ඇතුළු කොමිසම් ස්වාධීන කොමිසම් සභා කිහිපයක් පිහිටවන්න මේ අවුරුද්ද තුළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කටයුතු කළා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විධායක බලතල අහෝසි කිරීම පිළිබඳ යෝජනාව ජනාධිපතිවරයා විසින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඇමති මණ්ඩලයේ ව්‍යවස්ථාමගින් සීමා කිරීමේ යෝජනාව ඉදිරිපත් කළා. හැබැයි කියපු කාරණාව කියපු ඉලක්කම ළඟම නැතවන්න ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් එවැනි උත්සාහයකට ආණ්ඩුව අත තිබ්බා. ඊට අමතරව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ලෝකයේ තුල ලොකු අවස්ථාවක් නිර්මාණය කරගන්නට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කළා. අපිට මතකයි ඉන්දියාවට ගියා, චීනයට ගියා, ඩේවිඩ් කැමරන් මුණ ගැහෙන බ්‍රිතාන්‍යයට ගියා, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එනවා, බරක් ඔබාමා ජනාධිපතිවරයා මුණ ගැහෙනවා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සමුවේ. ඒ වගේම මේ පසුගිය සතියේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ලංකාවට ආවා, ජනාධිපතිතුමා තායිලන්තයේ අලුත් ආණ්ඩුව සමග හොඳ අලුත් සම්බන්ධයකට එනවා, බ්‍රිතාන්‍ය මහ රැජිනගෙන් ජනාධිපතිවරයාට ලොකු පිළිගැනීමක් ලැබෙනවා. එවගේම පාක් වහන්සේ සමග බොහෝම සුහද අලුත් ප්‍රතිකාරතාක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා විසින් නිර්මාණය කරගන්නවා. මේ විදිහේ රාජතාන්ත්‍රික ජයග්‍රහණ කිහිපයක් ලබා ගන්න හැකියාව ලැබුණා. යුද අපරාධ චෝදනා සම්බන්ධ කාරණාව කළමනාකරණය කරගන්න ආණ්ඩුවට හැකියාව ලැබුණ බව ආණ්ඩුව පැත්තේ තර්කයක් තියෙනවා. මෙන්න මේ විදිහේ කාරණා කිහිපයක් සමගයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පළමු අවුරුද්ද, නැත්නම් මෛත්‍රී රනිල් ආණ්ඩුවේ පළමු අවුරුද්ද අපට හඳුනා ගන්න ලැබෙන්නේ. මේ ආණ්ඩුව බලයට පත්වන වෙලාවේ ආණ්ඩුවේ උත්සව වෙනුවෙන්, නැතිනම් රාජ්‍ය නායකයාගේ කීර්තිය වෙනුවෙන් පවත්වන උත්සව සම්බන්ධ දෙඩි විවේචනයක් තිබුණා. හැබැයි පළමු අවුරුද්ද සමරන දිනේ කිත්තු වෙනකොට නම් ආණ්ඩුවට ඒක අමතක වෙලා තිබුණ බවක් අපට පේන්නේ. පළමු අවුරුද්ද සමරන ජයතම කොළඹ ලොකු ලොකු උත්සව කිහිපයක් ආණ්ඩුව විසින්ම සංවිධානය කරලා තිබුණා. අර ගියාණු කාලේ වගේම ජනාධිපතිවරයාට සුබ පතන්න අමාත්‍යංශ රාජ්‍ය ආයතන සභාපතිවරු මැති එනතුරු පස්තර පිටු පිරෙන්න දැන් ඉඳලා තිබුණා. පුවත්පත් මගින් විශේෂ අතිරේක නිර්මාණය කළා තිබුණා. ඒ කාරණාවලන් පුරුදු විදිහටම අපිට දකින්න ලැබුණා. දෙවක්ෂි
සංජීව, ඔබ අපිට ඉතාමත්ම පැහැදිලි චිත්‍රයක් අප ඉදිරියේ මැව්වා. පසුගිය වසරක කාලය තුළදී ජනාධිපතිවරයා ඇතුළු නවරජයේ සිදු කරපු සුවිශේෂී වූ ක්‍රියාදාමයන් පිළිබඳව, ඒ වගේම මේ තවත් සුවිශේෂී කතාවක් ශ්‍රී ලංකාවෙන් අපිට අහන්නට ලැබෙන මේ ජනාධිපතිවරයාගේ දුරකාලයට වසරක් සැපිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් සිදු කරපු විශේෂ ක්‍රියාදාමයක් පිළිබඳව, එතුමන් මහවැලි අමාත්‍යවරයාව සිටින කාලයේදී එතුමන්ට විශාල ජීවිත තර්ජනයක් තිබුණා පැවති එල්ටීටී සංවිධානයෙන්. ඔහුව ඝාතනය කිරීමට තැත් කරපු පුද්ගලයාට ඔහු සමාව ලබා දුන්නා. මේකත් සුවිශේෂී සිදුවීමක් විදිහට ජන සමාජය තුළ කතා බහට ලක් වුණා. මා කැමතියි මේ සිදුවීම හා සම්බන්ධව සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සංජීව.
මේක මේ ඇතම් දේශප්‍රේමීන් විකාශ කරනවා දිලක්ෂි මෙන්න මෙහෙම. රට බේරගත් හමුදා රණවීරෝ හිරේ කොටි එළියට එනවා කියලා. මෙන්න මේ විදිහේ දේශපාලනික විග්‍රහයකුත් මෙතන තියෙනවා. අපි ඒ කතාව පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. මේ සිවරාජා ජගනීදන්ත ජනාධිපති සමාව ලැබීම ලෝකේ රාජ්‍ය නායකයෙකු හෝ ලෝකේ සම්භාවනීය මිනිසෙකු විසින් ගත්ත ඉතා ගැඹුරු තීරණයක්. අපිට අපි මීට පෙර අහලා තියෙනවා හිටපු පාප් වහන්සේ මෙවැනි තමන් ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඉටු කළ ආකාරය. තමන්ව මරන්නාපු මිනිහෙකුට සමාව ලබා දීමේ ගැඹුරු තීරණය තමන්ගේ ජනාධිපති දුර කාලයේ පළමු වර්ෂ පූර්ණයේ දවසේ ලබා ගන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කරනවා. මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන කාලයේදී ලුක්ෂි අවස්ථා තුනකදී මරාගෙන වැන්න බෝම්බ ප්‍රහාරයන්ට ලක් වෙනවා. මට විශේෂ අත්දැකීමක් තියෙනවා. පොළොන්නරුවේ එක දවසක් මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයයි මායි වෙන කවුරුවත් නැතුව අපි දෙන්නා මේ බොහොම හුදෙකලා සංවාදයකට යනවා. හරියට මේ ගිය 2014 අප්‍රේල් මාසේ ඒ වෙලාවේ මේ ඒ පැයක අමාරක කාර්ය ඇතුළු මම ඔහු සමග කතා කළේ මේ කොහොමද වත්වාර මේ කොටි ගහන්න ආපු අද්දකින් 3-4 කියලා. ඔහු ඒක න බොහොම දීර්ඝ පැහැදිලි කිරීමක් කළා. ඒ වගේම අර මා පෙර සඳහන් කළ දේශපාලනික තර්කයක් අපට අමතක කරන්නම බෑ. හේතුව හමුදා රණවිරුවන් සම්බන්ධව යම් යම් කාරණා පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක වෙද්දී එල්ටීටී සමාජිකයන් ලෙස මිනිමරුවන් ලෙස රටේ සම්භාවනීය මිනිසුන් මහමඟ මරාගමන්නට ඉදිරිපත් වෙච්ච මරාගෙන යන බෝම්බකරුවන්ට පවා මෙලෙස නිදහස ලැබීම පිළිබඳව සමාජයේ එක්තරාකාරයක විවේචනයකුත් තියෙනවා.
ඒත් එක්කම මේ ඔය පදවි ප්‍රාප්තියට වසරක් සැපිරීම සහ රජයට වසරක් සැපිරීම කියන කතාබහ තවත් අපිට තවත් පැත්තකට ගෙනියන්නට පුළුවන් වඩාත්ම උණුසුම් කතාබහක් සමගින්. ඒ තමයි හරියටම රජයට වසරක් සැපිරෙන කාල සීමාවේදී අලුත් රජය ඉදිරිපත් කරනවා ඉඟි කරනවා ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව. මේකත් සුවිශේෂී වූ සිදුවීමක් විදිහට ශ්‍රී ලංකාව තුළ දැඩි උණුසුම් කතාබහක් නිර්මාණය කරමින් පවතින වාතාවරණයක් යටතේ තමයි අපි මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ. අපි දැක්ක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා පසුගිය සතියේදී. මේ වෙනකොට මේ සම්බන්ධව පක්ෂ විපක්ෂ මතවාද කොහොමද ශ්‍රී ලංකාවේ නැහැනි සංජීව?
ඔබ කියන මෙවැරදි. මේක ඇත්තටම උණුසුම් කතාවක් දිරුක්ෂි. දැනගට මතකයි පසුගිය ජනාධිපතිවරණයේ මෛත්‍රී පාලනයක් උස්සාවර රටක් කියන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කිසි තැනක නැහැ. රටට අලුත් ව්‍යවස්ථාවක් කියලා සංකල්පයක් එතන තියෙනවා. පවතින ව්‍යවස්ථාවේ දැවැන්ත සංශෝධනයකට යා යුතුයි කියන අදහස පුළුල් ලෙස විග්‍රහ කළා. ඒ වගේම රටේ දේශපාලන ප්‍රතිසංස්කරණ නැවතු මාතෘකාව පුළුල් ලෙස කතා කරලා තිබුණා. හැබැයි කිසි තැනක අලුත් ව්‍යවස්ථාවක් කියන අදහස තිබුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඒක යළි මතක් කරගන්න මම ඔබට හොඳම උදාහරණය කියන්නම්. මෛත්‍රී පාලනයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශය එක තැනක පැහැදිලිව අවධාරණික ප්‍රකාශයක් තියෙනවා. අවම වශයෙන් ජනමත විචාරණයකට තුඩු දිය හැකි ව්‍යවස්ථා සංශෝධනයකටවත් යන්නේ නැහැ කියලා. ඉගෙනෙ මේ පාර්ලිමේන්තු බහුතරය තුළින් කරගත හැකි වෙනස්කම් ගැන විතරයි කතා කරන්නේ කියන අදහස තමයි එහිදී මේ දේශපාලනිකව තියෙන මතය. අපි මොකද රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේ පස් අවුරුදු සැලසුමක් යටතේ රට හදන ප්‍රතිපත්ති ඉදිරිපත් කළානේ පසුගිය පාර්ලිමේන්තු මහචන්දේදී. ඒ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයවත් කිසිතැනක නැහැ. අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වනවා කියලා අදහසක්. නමුත් එතනත් දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඉතාම යථාර්ථවාදී පුළුල් සංවාදයක් නිර්මාණය කරලා තිබෙනවා. කෙසේ වෙතත් දැන් රටට අලුත් ව්‍යවස්ථාවක් කියන සංකල්පය ඇවිල්ලා තියෙනවා. අපි යමු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ ගැන පාර්ලිමේන්තුවට කළ පැහැදිලි කිරීමකට. එතන යමු අලුත් ව්‍යවස්ථාවේ හැඩය ඔබට මට තේරුම් ගන්න මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නා වූද මනාප චන්ද ක්‍රමය ජනතා නියෝජනය සඳහා වන සාධාරණත්වයේ පිළිබිඹු කරන නව නැතිවරණ ක්‍රමයක් සහතික කරන්නා වූද සීලු ප්‍රවතියන්ගේ ප්‍රජාතාන්ත්‍රික ඓතිහ්‍ය ශක්තිමත් කරන්නා වූද ජාතික ප්‍රශ්නයට ව්‍යවස්ථාමය විසඳුමක් සපයන්නා වූද නීති ආධිපත්‍යයට ගරුකරන දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කරන්නා වූද ජනතාවගේ මූලික ඓතිහ්‍ය සහ නිදහස මානව හිමිකම් අභිමානය තහවුරු කරන්නා වූද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ මතුව තිබෙන මේ පවතින තත්ත්වය තේරුම් ගනිමින් ආණ්ඩුව මේ සඳහා යොමු වන බව තමයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ. දැන් මෙතනදී ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. විධායක ජනාධිපතිතුරු අහෝසි කිරීම ඡන්ද ක්‍රමය ඒ වගේම මෙතන තියෙන ලොකුම කාරණාව තමයි ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස ව්‍යවස්ථාව සම්පාදනය කිරීම. මේක ලොකු කතාවක් දිර්ලොක්ෂි. අපේ රටේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කළ අවස්ථාව තමයි 13 වන සංශෝධනය. 13 එහා යනවාද 13 දැනට තියෙන තැන නතර වෙනවාද නැතිනම් 13 ගලවල රැප් කරනවාද මේක තමයි අපිට තිබුණු සංවාද තුන. නැතුව කිසි කෙනෙකු ජාතික ප්‍රශ්නයට විසඳුමක් නිර්මාණය කිරීම සඳහා වෙන ව්‍යවස්ථා සංශෝධනය. අලුත් ව්‍යවස්ථා සම්පාදනයක් මේ තත්ත්වර කතා කරලා තිබුණේ නැහැ. මේක අලුත් අදහසක්. දැන් රටට බලාගෙන ඉන්න වෙනවා කොහොමද ව්‍යවස්ථාවෙන් ජාතික ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ කියලා. මේක ෆෙඩරල් වෙන්න යනවද 13 මෙහාගිය දිගු විසඳුමක්ද මේ දෙන්න උත්සාහ කරන්නේ. අපි මේ දේශපාලන විද්‍යාත්මකව දිරික්ෂණය මේ කාරණාව සාකච්ඡා කරගන්න රටක බලවේගන අවස්ථාවකදී රටේ විධායකයේ බොහොම ශක්තිමත් තැනක තියෙන්න ඕන. ඒ සඳහා විසඳුම විදිහට තමයි මේ රටේ විධායක ජනාධිපති ධුරේ තියෙන්නේ. දැන් ඔබ මෙන්න මේ කාරණාව තේරුම් ගන්න. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ ජාතික ප්‍රශ්නයට ව්‍යවස්ථාමය විසඳුමක් ලබා දීම කියන කාරණාව අතර පැහැදිලි ලෙසම ඝර්ෂණයක් තියෙනවා. දැන් මම මේ කියන දේශපාලනික විද්‍යාත්මක මූලධර්මිකනේ මේ දේශපාලන විද්‍යාත්මක අරහස එකතැනකදී දේශපාලන සාහිත්‍ය පැහැදිලි කරන්න වෙන මෙහෙම ලංකාවේ පළාත් සභාවේ ළඟට අපි ආවොත් බලය විමධ්‍යගත කරන ලද ආයතනයේ නැමැති ගොනා විධායකයේ නැමැති කණුවේ ගැටගසා තිබිය යුතුයි කියලා තමයි දේශපාලන සාහිත්‍යයේ මේ කාරණාව විග්‍රහ කරන්නේ. අපිට තියෙන ප්‍රශ්නය දැන් අලුත් බලතල බෙදීමක් ගැන කතා කරනවා නම් මේ අලුතෙන් බෙදන ලද බලය සහිත ආයතන ව්‍යුහය මේ දේශපාලන සාහිත්‍යයේ කියන විදිහට විතක තැනයා හැකි විතක කුලක් වූ හැකි දේශපාලන වශයෙන් නිර්මාණය කරන ලද අලුත් ආයතනයේ නැමැති ගොනා බැඳතුබන කණුව කුමක්ද? ඒ කණුව එතනින් ගලවා ඉවත් කරන ලද අවස්ථාවකදී කොහොමද මෙන්න මේ සාධකයේ පාලනය කරන්නේ? මේක අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධ වෙන අදහසකට විරුද්ධව මතුවෙන හුදු දේශපාලනික සංකල්පයක් හෝ හුදු දේශ ප්‍රේමය නෙවෙයි. මෙන්න මේක විද්‍යාත්මකව සිද්ධාන්තමය කාරණා පදනම් කර ගනිමින් මේ රට තුළ අදහසක් නිර්මාණය විය යුතු තැනක්. ඒ වගේම මේ රටට අලුත් ව්‍යවස්ථාවක් එක්ක ව්‍යවස්ථානුමය බාධක ඉවත් කරගෙන අලුත් ගමනක් යාමට තියෙන අවස්ථාව පිළිබඳව ආණ්ඩුව කල්පනා කිරීම ඉතාම වැදගත් කාරණාවක්. ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා මේ හදන්න හදන ව්‍යවස්ථාවල නෝවේ වලින් උපදෙස් අරගෙන බටහිරින් උපදෙස් අරගෙන බටහිර අපිට හදලා දෙන ව්‍යවස්ථාවක් තමයි මේ ඉන්නවදන්නේ කියලා. ඒ කෙසේ වෙතත් අලුතින් හදන ව්‍යවස්ථාවේ හැඩය පිළිබඳව රටක් විදිහට අපි සීල දනාම ඉතාම විධිමත් සංමාර්ගයකට යා යුතුයි. මීට පෙර 13 නැවති එක කැලලක් එකතු කළ රටේ ලොකු ප්‍රශ්නයක් ලොකු දීර්ඝකාලීන සංවාදයක් ඇති වුණා නම් ඇත්තටේ ව්‍යවස්ථාව පිළිබඳව අවුරුදු 30 කට ආසන්න කාලයක් දීර්ඝකාලීන විවේචනයක් එල්ල වූවා නම් මීට පස්සේ හදන අලුත් විවස්ථාව හැමෝටම එකතු විය හැකි විවස්ථාවක් විය යුතුමයි කියන අදහසේ අපි හැමෝම ඉන්නවා.
මේ සම්බන්ධව වන පාර්ලිමේන්තු විවාදය මේ මාසේ 26 වෙනිදා පවත්වන වගට තමයි ශ්‍රී ලංකාවෙන් අපිට තොරතුරු වාර්තා වෙන්නේ. සංජීවවන් ඊළඟ කාරණයට යන්න කලින් තව පුංචි එක කොටසක් නිවැරදි කරගන්නට निराකරණය කරගන්නට කැමැති ඔය ප්‍රශ්නේ සම්බන්ධව. දැන් අපිට මාධ්‍ය මගින් අහන්නට ලැබෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් කියලා. එතකොට ඔබේ පැහැදිලි කිරීමේදී ඔබ සඳහන් කළ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියලා. එතකොට ව්‍යවස්ථා සංශෝධනයක් නම් ව්‍යවස්ථාවේ යම් කිසි වූ කොටසක් හෝ යම් යම් කරුණු පිළිබඳව සංශෝධනයක් තමයි සිදු වෙන්නේ. දැන් ජනතාව සිටින්නේ ගොඩක් වෙලාවට ওই මානසිකත්වයෙන්. නමුත් ඇත්තටම මෙහිදී සිදුවෙන්නේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙනීම. මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙනවද ශ්‍රී ලාංකීය දේශපාලන ශාස්ත්‍රයේ තුල සහ සිවිල් ජන සමාජය තුල?
ඔබ ප්‍රවේශයට මම හරි කැමතියි. නමුත් දැන් සංශෝධනය කියන්නේ මේ කැලලක් එකතු කරනවා කියන නැත්නම් යම් කොටසක් වෙනස් කරනවා කියන අදහස සහිත වාක්‍යයක්. මේක ව්‍යවස්ථා සංශෝධනයක් නෙවෙයි, නව ව්‍යවස්ථාවක් හෙටුම්පත් කිරීමක්. ඒක තමයි මේකට දෙන්න පුළුවන් නිවැරදිම වචනේ. නැත්නම් නව ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාවක් වෙන තැන මේ රටේ තුන්වන ජනරජ ව්‍යවස්ථාව පිළිබඳ වැටිලා සාකච්ඡාව. ඒක තමයි හරිම තැන. අපේ 72 පළමු ජනරජ ව්‍යවස්ථාව වෙනවා, 78 දෙවන ජනරජ ව්‍යවස්ථාව වෙනවා. අපි දැන් ඉන්නේ 2016. අපි මේ කතා කරන්නේ සංශෝධනයක් ගැන නෙවෙයි, මේ රාජ්‍යයේ තුන්වන ජනරජ ව්‍යවස්ථාව ගැන.
බොහොම ස්තුතියි සංජීවයේ පැහැදිලි කිරීමට. මම ඊළඟට යන්නට කැමති නවරජයට වසරක් සැපිරීමට ඒ කාල සීමාව තුළදී තවත් විශේෂිත වූ රාජනායකයෙක් ශ්‍රී ලංකාවට සැපත් වුණා පසුගිය සතියේදී. පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්. නවාස් ෂරීෆ් මහතාගේ සංචාරයත් එක්ක මොන වගේ එකඟතාවන් වලටද ශ්‍රී ලංකා රජයේ පිවිසුනේ? ඒ වගේම පාකිස්තාන අගමැතිවරයාගේ සංචාරය පිළිබඳව කොයි වගේ දේශපාලනික කතාබහක්ද ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වෙලා තිබුණේ කියන කාරණා පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු දැනගන්න ඔබෙන්?
මේ ලංකාවේ අපේ භූමි විභාගයෙන් නිහාගී අවධානය ක්‍රමෙච්ච ගමනක්. පාකිස්තාන අගමැතිවරයා ලංකාවට එනකොට විදුක්ෂි ඉන්දියාව බලාගෙන ඉන්නවා. ඒ වගේම ලෝකයේ ලොකු අවධානයකට ලක් වෙනවා. ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට කියනවා, ඔබ ලංකාවට හැමදාම උදව් කළ රටක්, ඒක නිසා අපිට කවදාවත් පාකිස්තානය අමතක වෙන්නේ නැහැ කියලා. ඇත්තටම දේශපාලනයේ කලාපී වශයෙන් විග්‍රහ කරගන්න අපිට ඉන්දියාවට වඩා පාකිස්තානයේ යුද්ධ වෙලාවේම අපට උදව් කළා කියන කතාව බයනතිව කටහිරන හදවතින්ම කියන්න පුළුවන් කාරණාවක්. මාගේ ප්‍රබලම උදාහරණ මතක් කරන දිලිච්ච මේවා මේ දේශපාලන සාහිත්‍යයේ අපේ රටට ආදරේ රටගෙන අවධානයෙන් ඉන්න මිනිස් විදිහට දැනගත යුතු නිසා 2000 අවුරුද්දේ එල්ටිටි සංවිධානය විසින් අලුතෙන් කරල්ලක් මේ අලුතෙන් සටන් ව්‍යාපාරයක් ආරම්භ කරන එකට උන් නමක් දෙනවා නොනවතින සටන කියලා. මේ නොනවතින සටන වෙලාවේ 20-30 කුතුහල ශ්‍රී ලංකා හමුදා සෙබළු නිර වෙනවා. ඔවුන්ගේ ජීවිත බේරගන්න එවකස්සේ ජනාධිපතිවරිය ඉන්දියාවේ උදව් ඉල්ලනවා. ඉන්දියාව කිව්වේ අපිට යුධ ආධාර දෙන්න විදිහක් නැහැ, අපි ඔන්නම් උතුරු හිරවිලාවෙන් හමුදා සෙබළු දකුණට ප්‍රවාහනය කරගන්න නැව් පහසුකම් දෙන්නක් කියලා. ඒකෙන් සැලෙමකටපත් නොවුණු ජනාධිපතිනි චන්දිකා කුමාරතුංග එවක පාකිස්තාන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජනරල් ප්‍රොවිස් මුෂාරෆ්ට දුරකථන මතුමක් ගන්නවා. ජනරල් මුෂාරෆ්ට මේ කතාව කිව්ව සැනින්ම මුෂාරෆ් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට වෛද්‍ය යුද ආධාර ලබා දුන්නා. ඒ මොහොතේ නනවතර රැල්ලෙන් රට බේරගන්නට පාකිස්තාන අපිට ඒ වෙලාව උදව් කළා. ඒ වගේම පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මේ රට සර්ව සම්පූර්ණ ලෙස එල්ටීටී නිදහස් කර ගැනීමේ ගමන තුළ පාකිස්තානයේ බොහොම නිහඬ දායකත්වයක් ලබා දුන්නා. ඒ කියන්නේ පාකිස්තානයේ මේක ලෝකෙ කොහෙවත් කියන්න ගියේ පාකිස්තානයේ පත්තරවලට නැතිනම් මේ රටේ PTV එකට මේ ගැන කියන්න ගියේ නැහැ. හැබැයි ලොකු දෙයක් අපි වෙන නිතු කළා. ඒ ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතා ගැඹුරු කෘතවේදීත්වයක් පළ කළා. ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර අලුත් එකඟතා කීපයක් ඇති වුණා. JF-17 නැමැති ප්‍රහාරක යානාවක් පාකිස්තානයේ නිෂ්පාදනය කරන ඔබේ ගැන දන්නවා. මෙන්න මේ ප්‍රහාරක යාන කීපයක් ලංකාවට මිලදී ගැනීම සඳහා වන සූදානමක්. ඒ ගැන කතා බහකුත් මේ ගමනදී ඇතිවන්ට නියමිත තිබුණා කියලා තමයි වටින් පිටින් ආරංචි වුණේ. නමුත් ඉන්දියාවේකට විරුද්ධ වෙලා මේ ගණදර අතරමඟ නතර වෙලා ශිරීෂ් ටික කරස්සල්ලෙන් නැවත පාකිස්තානයට ගියා කියලා වටින් පිටින් ආරංචි තියෙනවා. හැබැයි ඒවා නිල තොරතුරු නෙවෙයි.
හොඳයි, ඊළඟට සිවිල් ජන සමාජයේ විශේෂිත අවධානයට ලක්වන කරුණු කාරණා කිහිපයක් පිළිබඳව මම අවධානය යොමු කරන්න කැමතියි. ඔබ අර නවරජයේට වසරක් සපිරීම පිළිබඳව කතාබහේදී මතක් කිරීමක් කළා. ස්වාධීන කොමිෂන් සභා පිටුවීම පිළිබඳව අධිකරණ කොමිෂන් සභාව සහ රටේ නීතියේ ස්වාධිපත්‍ය පිළිබඳව විශේෂිත කතාබහක් ඇති වුණු සිදුවීමක් බවට පත් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දෙමට කොටදී තරුණයෙකු පැහැරගෙන යාමේ සිදුවීම හා සම්බන්ධව ඇති වෙලා තිබුණු ප්‍රශ්නයේදී ඇය අත්අඩංගුවට ගන්නේ නැද්ද? විශාල කතාබහක් ඇති වුණා. ඉන් අනතුරු ඇය අත්අඩංගුවට ගනු ලැබුවා. පසුගිය සතියේදී ඇයව නිදහස් කරනු ලැබුවා අපමත. මේ සිදුවීම නීතිය හා සම්බන්ධව, නීතියේ ස්වාධිපත්‍ය හා සම්බන්ධව විශේෂිත කතාබහක් ඇති කළ සිදුවීමක් බවට පත් වෙලා තිබුණු නිසා සංජීව මං කැමති හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය නිදහස් කිරීම හා සම්බන්ධව ඒ නීතිමය කටයුතු පිළිබඳව දේශපාලනිකව කොයි ආකාරයේ විග්‍රහ වීමක්ද සිදු වුණේ, නීතිය පැත්තෙන් කොයි වගේ මත විමසුමක්ද මේ සම්බන්ධව තිබුණේ ශ්‍රී ලංකාව තුළ කියන කාරණාව පිළිබඳව දැනගන්න?
හොඳ ගැලපීමක් ගන්නවා දෙන්නේ ආණ්ඩු අවුරුද්දයි හිරුනිකාගේ ප්‍රශ්නේ. ඇත්තටම මෙතන සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මම ඔබට කියවනේ අලුත් ආණ්ඩු අවුරුද්ද ගැන ආණ්ඩු කතා කරන්න අපි නීති ආධිපත්‍යය ස්ථාපිත කළා. ඒ කියන්නේ තිබුණේ නැහැ, දැන් තියෙනවා කියන අදහසනේ.
ඇත්තටම සංජීව මං අද මේ
යළි නිර්මාණය කළා.
ඔව්, අද කතාව පටන් ගනිද්දිත් මං කිව්වා මේ නවරජයට සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වසරක් සපිරීම පිළිබඳව වන සිදුවීම තවත් සිදුවීම් කිහිපයක් සමග සම්බන්ධයි කියලා. අපි මේ කතා බහ කරන හැම සිදුවීමක් මේ ඉගෙන ගිට බොහොම සම්බන්ධයි.
සාධාරණ සමාජය යථාස්ථාපනය කළා කියලා ආලෝක වෙනවා. ඒ කියන්නේ පෞගිය ආලෝක කාලේ තිබුණා දැන් තියෙනවා. හැබැයි රයිජන් රාමනායක එමැතිවරයා තමයි මේ ගැන ලස්සනම කතාව කිව්වේ. රංජන් රාමනායක පත්‍රයකට මල්ලක කියලා තියෙනවා ප්‍රතිපක්ෂයේ යහපාලන කිරිකලෙට හිරුනිකා ගොම එකතු කළා කියලා. ඇය වත්තනගොඩ ගැනීම සඳහා ගත කළ කාලේ කිසිසේත්ම සාධාරණ නැහැ. මන්ද ඇය මේ සිද්ධියට සම්බන්ධ බවට ඇසින්දුට සාක්ෂි කරවන්න හිටියා. ඒක පුංචි දියණියක්, මේ සිද්ධිය සමස්තය දැකපු පුංචි දියණියක් සාක්ෂි දෙනවා පොලිසියට. හිරුනිකා ප්‍රේමචන්ද මන්ත්‍රීතුමීගේ ඔෆිස් එකට තමයි ඒ පුංචිලා වරගනාවේ. එතනදි මෙන්න මෙහෙම වුණා, මෙන්න මෙහෙම වුණා කියලා දිග කතාවක් ඒ පුංචි දියණිය සාක්ෂියක් විදිහට ලබා දෙනවා. එහෙම සාක්ෂියක් තිබීදී පොලිසියනවා නීතිපතිවරයාගේ නොටිස් ගන්න, හිරුනිකා නොවන වස්තනමුර ගන්නද කියලා අහන්න. නීතිපතිවරයා එවල ඒ මොහොතේ නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට උපදෙස් ලබා දෙනවා. හැබැයි ප්‍රශ්න තියෙන්නේ පස්සේ අත්අඩංගුවට ගෙන ඇයට ඉතාම කෙටි කාලයක් තුළ බොහොම ඉක්මනින් අප ලැබෙනවා. අප ලබා නැවත හිටරට වෙනවා. මේ දවස්වල මේ සෝෂල් මීඩියා වල අලුත්තන් අදහස් වෙන විදිහට ඒවා තියෙන්නේ. උදේ කාලා මම පොලිසිය ගියා බරට ගන්නමට අප ලැබුණා කියලා. යළි අපි ගියොත් රංජන රාමනායකගේ අදහසට මේ යහපාලන ආණ්ඩුවේ කිරිකලයට හිරුනිකා ගොම එකතු කළා තමයි මේ සිද්ධියේ සමස්තය විග්‍රහ කරගන්න උට අපිටත් වෙන්නේ.
සංජීව මං කැමති දැනගන්න අර ව්‍යවස්ථාව සංශෝධනය කරන්න, නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න තියෙන රජයේ සූදානම පිළිබඳව මේ සතිය තුළදී අපිට යම් යම් ඉඟි තියෙනවද කියලා දැනගන්න ශ්‍රී ලංකාවේ ඔබට වාර්තාවෙන් තොරතුරු තියෙනවද?
එක, මේ ආණ්ඩුව හදන්න ඉස්සරහම හිටපු ජේවිපී මේකට විරුද්ධ වෙනවා. ඔවුන් ඉන්නේ දැන් අර ලංකාවේ දේශපාලනයේ මහින්ද පාර්ශ්වයේ නැතන රට හදන ව්‍යවස්ථාවට ජවිපේ නැත. ඒක තමයි ජවිපේ සරන් පාටේ. ඔන්න ඒක ලොකු ප්‍රශ්නයක්. අනික ඒකාබ විපක්ෂයේ ලෙස පෙනී සිටින කණ්ඩායම මේ කාරණාවට දැඩි විවේචනයක් ඉදිරිපත් කරනවා. ඔවුන් මේක සතරන් ව්‍යාපාරයකට යන බවක් අපට පැහැදිලිවම දකින්න ලැබෙනවා. ඒ වගේම ව්‍යවස්ථාවක් හදන වෙලාවේ මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කර ගැනීම, ඒ කියන්නේ කන්ස්ටිටියුෂනල් ඇසම්බ්ලි එකක් බවට පත් කර ගැනීම ලංකාවේ දේශපාලනයට අලුත් සංකල්පයක්. ඒක එක්තරා ආකාරයක අත්හදා බැලීමක්. අත්හදා බැලීම කියන්නේ ටිකක් පරිසංවේදීතුනක්. මෙන්න මේ කාරණාවක් යම් විදිහකින් ගැටළු සහගත වීමේ ඉඩක් තියෙනවා. ඔබ කියන විදිහටම ලංකාවේ දේශපාලනයේ ඊළඟ සති දෙක උණුසුම් කරන්න මේ අලුත් ව්‍යවස්ථාව පිළිබඳ මාතෘකාව විසි.
හොඳයි, මේ වෙනකොට තැනෙමින් පවතින වාතාවරණයත් එක්ක මේ සතිය තුළදී ඒ කුමන ආකාරයේ දේශපාලනික වටපිටාවක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වේවිද කියන පුංචි අනාවැකියත් සමගින් අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමට අපි නිමාව තබන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් සවිස්තරාත්මකව තතුවිත ගෙනාවාට මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න අපි ඔබට බෙහෙවින්ම සූතිවන්ත වෙනවා. ලබන සතියේ සඳුතා හමු වෙන තෙක් ඔබට ආයුබෝවන්.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන් විදුලිය, ඩිජිටල් රූපවාහිනිය 38 වැනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය.